अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सद्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एवमेतं गहपति एवमेतं गहपति आतुरोहायं खायो अंडभूतो परयो नद्धो यो हि गहपति इमं खायं परिहरन्तो मुहूर्तमपि आरोग्यं पटिजानीय किमन्यत्र बाल्यं तस्माहिते गहपति एवं सिक्कितब्बं आतुरकायस्य मे सतो अनातुरं चित्तं भविष्यतीति एवं हि वो गहपति सिक्कितब्बं ती। සද්ධාවන්ත පින්වතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙමි. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පිළියන්දල ගැඩබුවාන පාරේ හත්තන පටුමගේ නොම්බර 403 න් 4 නිවසේහි පදිංචි නෙල්සි මනුකුලසූරිය මහත්මිය විසිනි. එතුමිය විසින් අද මේ පින්කම සිදු කරන්නේ විශේෂයෙන් 2020 ජූනි මාස 23 වෙනි දිනට යෙදී තිබෙන එතුමියගේ 93 වැනි ජන්මදිනය නිමිති කොටගෙන සියලු දෙනාටම ධර්ම දානය ලබා දීලා හොඳ පින්කමක් සිදු කරගන්නට ඒ වගේම තමන්ගේ ජීවිතයේ මේ වෘද්ධ සමයේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලස්වා ගන්නට ඒ වගේම වසර 20කට ඉහතදී මිය පරලෝ යන්නට දුන තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් ඇතුළු දෙපාර්ශ්වයේම දෙමව්පියන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙනයි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. උපන් දිනේ කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ සුවිශේෂ දවසක්. මේ මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි. ඒ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය අපට ලැබුණු දිනය උත්පත්තිය දුකක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මනුෂ්‍යාත්ම භාවයක ඉපදුනොත් තමයි ඒ උපතෙහි පවතින දුක, පැවැත්මෙහි පවතින දුක, සසර ගමනෙහි දුක්ඛය අපට නිවැරදිව අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්නට හැකි ආත්ම භාවයන් අතර මනුෂ්‍යාත්ම භාවය සුවිශේෂ නිසා මනු අද්භවක ඉපදීම මේ සසර ගමනේ සත්වේකට ලැබෙන විශේෂ අවස්ථාවක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කලාතුරකින් ලැබෙන, දුර්ලභව ලැබෙන, පෙර කරන ලද පුණ්‍ය ශක්තිය නිසා ලැබෙන වාග්ය සම්පන්න අවස්ථාවක් මේ සාංශාරික දුක මැනවින් තේරුම් ගන්න. ඉතින් ඒ සුවිශේෂ වරප්‍රසාදය අපට ලැබුණු දිනය සිහිපත් කරලා ඒ දිනය සැමරීමක් නොවේ ඒ ලැබුණු ආත්ම භාවයෙන් අපි මිනිස්සෙක් හැටියට ගත යුතු ප්‍රයෝජනෙ ගන්නට නුවණින් කල්පනා කරන්නට ඒ දිනය විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ බඳු දිනයක අපි මේ ලෝකයට ජනිත කළ ආදරණීය මව්පියන් සිහි කරලා ඒ අය ජීවත්ව ඉන්නෝ නම් ආශිර්වාද කිරීම, මිය පරලෝකයෙන් ඉන්නෝ නම් පුණ්‍යානුමෝදනා කිරීම විශේෂයෙන් යුතුයකම. ඉතින් නෙල්සි මනුකුල සූර්ය මව්තුමිය දැන් බොහොම වයෝ වෘද්ධව 93 වෙනි ජන්මදිනයයි මේ එළඹෙන්නේ. තේතුමිය දැන් මේ වෘද්ධ සමයේහි තමන්ගේ ජීවිතය පිළිබඳව ආපසු හැරිලා බලලා හිතේ සතුට ඇති කරගන්නට, ඒ වගේම ධර්මානුකූලව ජීවිතේ දිහා බලන්නට, අන් අයටත් ඒ අවස්ථාව සලස්වා දෙන්නට, ඒ තුලින් ජනිත වෙන කුසලය තමන්ගේ ආදරණීය ස්වාම පුරුෂයාණන් ඇතුළු මව්පියන්ට අනුමෝදන් කරන්නට මේ උදාර අරමුණු පෙරදරි කරගෙන අද දවසේ මේ බඳු පින්කමක් කිරීම විශේෂයෙන් අගය කළ යුතු කාරණයි. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ විශේෂයෙන් දායකත්වයේ දරන මනුකුල සූර්ය මෞතුමියගේ 93 වෙනි ජන්මදිනය නිසා මේ වෘද්ධ සමයේහි එතුමියටත් අන් බොහෝ දෙනාටත් වටහා ගන්නට, අවබෝධ කර ගන්නට, පුහුණු කරන්නට සුදුසු වටිනා සූත්‍ර දේශනාව. ඒ තමයි සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේහි නකුල පිතු සූත්‍රය. ඒ කන්ද වර්ග සංයුත්තේ සඳහන් වෙන පළවෙනි සූත්‍ර දේශනාව නකුල පිතු සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙන්නේ වෙනතුන් අහලා තියෙනවා නකුල මාතා නකුල පිතෘ කියලා දම්පතින් දෙදෙනෙක් පිළිබඳව මේ සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂ චරිත දෙකක්, නිතර ශාසනික ප්‍රතිපදාව තුල කියවෙන චරිත දෙකක්. ඒ මොකද ගිහි ජීවිතයක් ගත කරන අය හැටියට අඹුසැමියන් වශයෙන් බොහෝම ආදරයෙන් සෙනෙහසින් ජීවත් වුණු, ඒ වගේම නිවන් දැකලා මේ භව ගමන නිම කරන තෙක් මතු භවෙහි ඕනෝන් දකින්නට ඇසුරු කරන්නට ප්‍රිය වුණු බොහොම ආදර්ශ සම්පන්න යුග ජීවිතයක් ගත කරපු, ඒ වගේම මේ ජීවිතයේ හිස් නොවි දෙදෙනාම ධර්මයෙන් පෝෂණය වෙලා ගුණෙන් පෝෂණය වුණු චරිත දෙකක් හැටියටයි නකුල මාතෘ නකුල පීතෘ චරිත පිළිබඳව ධර්මයේහි සඳහන් වෙන්නේ. එනිසා තථාගතයන් වහන්සේ පවා බොහෝ අවස්ථාවල අගය කරලා ආශිර්වාද කරලා තියෙන චරිත දෙකක් මේ චරිත දෙක. ඉතින් ඒ නකුල පීතෘ ගෘහපතිතුමා එක්තරා කාල වකවානුවක බොහොම වයෝ වෘද්ධව රෝගී තත්ත්වයට පත් වෙනවා. රෝගී වෙලා තමන්ගේ භාර්යාවගේ සහයෝගයක් ඇතිව තරමක් නිරෝගී තත්ත්වයට පත් වුණාට පස්සේ දිනක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට නකුල පිතෘ ගෘහපතිතුමා තථාගතයන් වහන්සේ වැඩ සිටි භේස කලාවනයේට වැඩම කරා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනා කරලා චිත්ත ප්‍රසාදයෙන් යුක්තව තථාගතයන් වහන්සේට සිහිපත් කරනවා, ස්වාමීනි දැන් මම බොහොම වෘද්ධයි, බොහොම රෝගී, මේ කය දැන් ටිකෙන් ටික දිරාපත් වීගෙන යනවා, ජරා ජීර්ණ වෙනවා. ඉතින් මට ඉස්සර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා මම නිතර හමු වෙනවා. ඉතින් ඒ ප්‍රියශීලී භික්ෂුන් වහන්සේලා දැන් මට නිතර හමු වෙන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා ස්වාමීනි මට ඔබ වහන්සේ මෙලව පරලව යහපත පිණිස හේතු වෙන යම් උපදේශයක් දෙනවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණේ තමයි අද මාතෘකාව හැටියට අපි යොදාගත්තේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒව මේ තංගහපති, ඒව මේ තංගහපති ආතුරෝහායන් ගහපති කායෝ අණ්ඩභූතෝ පරියෝනත්. ගෘහපතිතුමනි ඔබ කී කතාව සැබෑමක්මයි, ඔබ කී කතාව සැබෑවක්මයි ගෘහපතිතුමනි කියලා තථාගතයන් වහන්සේ ඒ නකුල පිටු ගෘහපතිතුමා කරන ලද ප්‍රකාශනය අනුමත කරලා උන්වහන්සේ සිහිපත් කරනවා ආතුරෝහායන් ගහපති කායෝ අණ්ඩභූතෝ පරියෝනද්දු. ගෘහපතිතුමනි මේ ශරීරයේ සැබවින්ම මහත් වූ රෝගයක්මයි, මේක ආතුර ස්වභාවයෙන්මයි පවතින්නේ. හරියටම කියනවා නම් කටුවකින් වටවලා තියෙන, සිවියකින් වටවලා තියෙන බිත්තර ගෙඩියක් වගේ මේ ශරීරය බොහොම සියුම් සිවියකින් තමයි යන්තම් වටවලා තියෙන්නේ. ඇතුලේ ලේමස් ආදී දෙතිස් කුණපයන්ගෙන් පිරුණු හරියටම අර තාම පැටියෙක් හැටියට මෝරලා නැති බිත්තර ගෙඩියක ඒ පැටිය හැදෙන්නට සුදුසු යම්කිසි සාරුමය කොටසක් එහෙම නැත්නම් ඕජාමය කොටසක් ඒක ඇතුලේ පවතින්නේ ඒක දිය වෙලා එහෙම නැත්නම් වැගිරිලා හාත්පස විසිරෙන්නේ නැතුව පවතින්නේ අර පිටින් වැහිලා තියෙන තුනී කටුවෙන් සිවී. අන්න ඒ වගේ තමයි ගෘහපතිතුමනි මේ මනුස්ස ශරීරයත් ඉතා සියුම් සිවියකින් වැහිලා තියෙන්නේ ඇතුලේ ලේමස් නහර ආදී මේ දෙතිස් ගුණපයන්ගෙන් මේ පිරි පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ එතනදි සිහිපත් කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනෝ ඒවං කායම් පරිහරන්තෝ මොහුත්තම් පිච්චේ ආරෝග්‍යම් පටිජානේ. ගෘහපතිතුමනි යම්කිසි කෙනෙක් මෙබඳු ජීවිතයක් එහෙම නැත්නම් මෙබඳු කයක් පරිහරණය කරමින් ඉමං කායම් පරිහරන්තෝ මොහුත්තම් පිච්චේ ආරෝග්‍යම් පටිජානේ. යම්කිසි කෙනෙක් ගෘහපතිතුමනි මෙන්න මේ වගේ ශරීරයක් මේ වගේ කයක් පරිහරණය කරමින් මොහොතකට හරි මම නිරෝගී කියලා උද්දාමයටපත් වෙනවා නම් මම බොහෝම නිරෝගී සම්පන්න කෙනෙක් කියලා හිතනවා නම් කිමඤ්ඤත්‍ර බාලයක් බුදුහාමුදුරු දේශනා කරනවා ගෘහපතිතුමනි ඒ අනුවනකම හැරෙන්න අන්කුමක් මෝඩකම හැරෙන්නට වෙන දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ පින්තුනි දැන් අපේ මේ ශරීරය වයසට ගියාය ලෙඩ වුණාය කියලා විශේෂ අවස්ථා පමණක් නෙමෙයි අපි කුඩා කාලේ ඉඳලම මේ කය කෙස්ලොම් නියදත් සම්මස් ආදී මේ දෙතිස් ගුණපයන්ගෙන් පිරිච්ච ශරීරය ඕනම වෙලාවක මේ ශරීරයේ ඒ ඇතුළත තියෙන ඕජාව පිටට වැగిරෙන්නට පුළුවන් ස්වභාවයෙන් තමයි පවතින්නේ. ඕනෑම වෙලාවක විකෘති වෙලා රෝගී වෙන්න පුළුවන් ස්වභාවයෙන් තමයි පවතින්නේ. ඒ ශරීර අභ්‍යන්තරයේ පවතින ලේසරව ආදී පිටට වැහෙන්නේ නැතුව තියෙන්නේ මේ පිටින් තියෙන සියුම් හම නිසා සිවිය නිසා. එතකොට ඒ හමත් සිවියත් නිසා මේක ආරක්ෂා වෙලා තිබුණට කුඩා කාලෙත් තරුණ කාලෙත් මහලු කාලෙත් මේ හැම කල්හිම මේ ශරීරය ලෙඩ ගොඩක් හැටියට තමයි පවතින්නේ. ඇයිද ලෙඩ ගොඩක් හැටියට පවතිනවා කියලා කියන්නේ? පින්නතුනේ දැන් ආයුර්වේදයේ පැහැදිලි කරනවා මේ ශරීරය තුන්දොස් වලින් තමයි එහෙම නැත්නම් මූලික ධාතු තුනකින් තමයි සැකසීලා තියෙන්නේ. වාතය, පිතය, සෙමය කියන මූල ධාතු තුනෙන් සැකසීලා තියෙන්නේ. එතකොට මේ මූල ධාතු තුනම තමයි ආයුර්වේදයේ ත්‍රිදෝෂ හැටියට හඳුන්වන්නේ. තුන් දොස් හැටියට. එතකොට ඇයිද මූල ධාතු තුනම තුන් දොස් හැටියට සලකන්නේ? පින්නතුනේ වාතයෙන්, පිතෙන්, සෙමෙන් සැකසීලා තියෙන මේ ශරීරයේහි යම් අවස්ථාවක වාතය අඩු වුණොත් හරි වැඩි වුණත් හරි එතන රෝගයක්. යම් මොහොතක පිත අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි පිත කියලා කියන්නේ උණුසුම. උණුසුම අඩු වුණොත් ආහාර ආදිය දිරවන්නේ නැහැ. නිවැරදිව ආහාර පරිපාකයට යන්නේ නැහැ. උණුසුම වැඩි වුණොත් උණසන්නිපාතය. එතකොට විවිධ රෝගාබාධ. දැන් ඔය අද කාලේ බහුලව තියෙන්නේ ගැස්ට්‍රයිටිස් කියලා අම්ල පිත්ත රෝගය. එතකොට ඒ බඳු විවිධ රෝගාබාධ මේ ශරීරයේ මතු වෙනවා. පිත වැඩි වුණොත් පිත අඩු වුණත් ඒත් රෝගයක්. එතකොට සෙම වැඩි වුණත් සෙම් ප්‍රතිශ්‍යාව සෙම අඩු වුණොත් මේ අස්ති ආදී නිවැරදිව අවශ්‍ය විදිහට ක්‍රියා කරවන්නට බැරි වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ආපෝ ගුණය නැති වුණොත් එතකොට විවිධ ප්‍රතිකාර කරන්නට වෙනවා. ඒ ආපෝ ගුණය වර්ධනය කරන්න දැන් ওই කාටිලේජ් ගෙවිලා ඒවා නැවත වර්ධනය කරන්න ඕන, ඒකට බෙහෙත් ගන්නට ඕන, ඒකට එන්නත් විදින්නට ඕන. මෙහෙම නොයේ කාරණා කියන්නේ සමහරුන්ගේ ඒ අස්ති අතර තියෙන්නට ඕන ආපෝ ගුණය නිවැරදිව පවතින්නේ නැහැ. ඒක වියලී ගිහිල්ලා, ඒක ක්ෂය වෙලා ගිහිල්ලා. ඒතර එහෙම වුණොත් මේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට ආපෝ ගුණය නොතිබුණොත් එතනත් ගැටලුවක්. දැන් මේ පෘථුවිය ගත්තන් පස්සේ 70%ක් පමණ ජලය නැතිනේ. ඒ වගේ අපේ ශරීරෙත් 70%ක් පමණ ඒ ආපෝ කොටස් තමයි බහුලව පවතින්නේ. ඒ නිසා ඒ පවතින සමතුලිතතාවයෙන් වෙනස් වුණොත් එතන රෝගයක් තමයි ගොඩනැගෙන්නේ. ඒ වගේම වාතය අඩු වුණත් රෝගයක්. එතකොට හරියට ශරීරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දරදඬු වෙනවා, තද වෙනවා, හිර වෙනවා. වාතය වැඩි වුණොත් ඊට පස්සේ තන තන වේදනාකාරී වෙනවා, විවිධ ආබාධ මතු වෙනවා. මේ විදිහට මේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන මූල ධාතු හැටියට හඳුන්වන වාතය, පිතය, සෙමය කියන කාරණා තුනම ආයුර්වේදයේහි හඳුන්වනවා ත්‍රිදෝෂ හැටියට. ඇයිද? ඒව නිසාමයි මේ කය රෝගී වෙන්නේ. දැන් බලන්න පින්තුනේ, එතකොට කය නිර්මාණය වෙලා තියෙන ඒවමයි රෝගකාරක හැටියට හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ තා ගැඹුරින් මේ කාරණේ පැහැදිලි කරනවා. මේ ශරීරය හරියට රෝගයක්, gaduwak, gaduwak කියලා කියන්නේ ටිකෙන් ටික වර්ධනය වෙලා සැරව මතුවෙලා පුපුරා යන ගෙඩියක්. එතකොට මේ මුළු ශරීරයම එබඳු ස්වභාවයෙන් යුක්ත වෙන්නේ. කුඩා කාලයේ මේ ශරීරය කුඩා දරුවෙකුගේ ස්වරූපයෙන් හට ගන්නවා. ඊට පස්සේ ටිකෙන් ටික තරුණ වයසටපත් වෙනකොට තේජෝ ශක්තියත් එක්ක මෝරනවා. ඊට පස්සේ වෘද්ධ වෙනකොට අර සරව ගෙඩියක් හැටියටපත් වෙලා පුපුරලා යනවා වගේ මේකේ ස්වභාවය අනුක්‍රමයෙන් වර්ධනය වෙලා පරිපාකයට ගිහිල්ලා අවසානයටපත් වෙනවා. එතකොට මෙහෙම සමස්ත ශරීරයම ගත්තන් පස්සේ gaduwak වගේ, මේක තනිකරම රෝගයක් වගේ, මේක තනිකරම හුලක් වගේ, ඒ කියන්නේ ඇනුණු උලක්, ඒක ගලවන්න ගියාමත් පීඩාව, ඒක තියෙනකොටත් පීඩාව. මේ ශරීරය ගත්තන් පස්සේ, පංචස්කන්ධය ගත්තන් පස්සේ උලක් වගේ, මේක පවත්වාගෙන යන එකත් පහසු නෑ, හැබැයි පවත්වන්න බෑ කියලා අතහැරලා දාලා ඉන්නත් පහසු නෑ. ඒතොර තිබුණත් අමාරුව, නැතත් අමාරුව. මේ වගේ මේ අපි ලබාගෙන තියෙන ශරීරය ගත්තහම, ඒ ශරීරය විතරක් වුණත් බුදුරජාණන් වහන්සේ මේ කාරණා පංචස්කන්ධයටම අදාළව දේශනා කරනවා. ඒ අනිච්ච, දුක්ඛ, අනත්ත්, අසුභ, ආතුර, ඒ වගේම අඝ, මේ ආදී විවිධ වචන වලින් බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය පිළිබඳවම කරුණු පැහැදිලි කරනවා. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ මේ නකුල පිටු ගෘහපතිතුමාට පැහැදිලි කරන්නේ මේ කයේ ස්වභාවය. කයේ ස්වභාවය ගත්තයින් පස්සේ මේක තනිකර රෝගයක්මයි, මේක තනිකරම ලෙඩක්මයි මේ මුළු කය කියලා හඳුන්වන්නේ. එතකොට එහෙම කයක් පරිහරණය කරමින් යම්කිසි කෙනෙක් මුහුත්තම් පිචේ ආරෝග්‍යම් පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාලය. ගෘහපතිතුමනි, මොහතකට හරි යම්කිසි කෙනෙක් මෙබඳු කයක් පරිහරණය කරමින් හිතනවා නම්, දැන් මම නම් නිරෝගී, මට නම් ලෙඩ නැහැ, මම බොහොම හොඳට සනීපෙන් සුවෙන් ඉන්නවා, ඒ විදිහට හිතනවා නම් ඒ මෝඩකම හැරෙන්නට, අනුවණකම හැරෙන්නට වෙන කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා ඇයි දැන් මේ කාරණේ තථාගතයන් වහන්සේ මතු කරන්නේ? දැන් මේ නකුල පීත්‍රු ගෘහපතිතුමාම තමයි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණලා සිහිපත් කරන්නේ, ස්වාමීනි මම දැන් ඉස්සර වගේ නෙමෙයි, හොඳටම වයෝ වෘද්ධ වෙලා, හොඳටම රෝගී වෙලා, එතකොට දැන් මේ කය දිราපත් වෙමින් පවතිනෝ, අනිත්‍ය ස්වභාවයට ලක් වෙමින් පවතිනෝ, විපරිණාමයටපත් වෙනෝ. ස්වාමීනි මම ඉස්සර නම් නිතර නිතර තථාගත ශ්‍රාවකයන් වහන්සේලා, ප්‍රියමනාප භික්ෂුන් වහන්සේලා දැකලා දහම් කරුණු අහගන්නවා. ඉතින් දැන් මට එහෙම එන්න යන්න නිතර විදිහක් නැහැ. ඉතින් මේ කය දැන් බොහොම දුබලයි කියලා එතුමන්ම කියපු ප්‍රකාශනය අනුමත කරමින් තවදුරටත් බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව ඒකට යමක් එකතු කරමින් තමයි මේ දේශනාව කරන්නේ. එහෙම කරලා තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා, තස්මාතිහ තේ ගහපති ඒවං සික්කිතබ්බ. ගෘහපතිතුමනි, ඒ නිසා ඔබ මෙන්න මේ ආකාරයට හික්මෙන්නට ඕන, ඔබ මේ ආකාරයට හිතන්න, මනස පුහුණු කරන්න, පුරුදු වෙන්න ඕන. මොන ආකාරයෙන්ද? ආතුර කායස්ස මේ සතෝ අනාතුරං චිත්තං භවිස්සතේති. මගේ ශරීරය ලෙඩ ශරීරයක් වුණාට, මගේ ශරීරයේ ලෙඩ හැදෙන ශරීරයක් වුණාට, මේක තනිකරම ලෙඩක් හැටියට, රෝගයක් හැටියට, ආතුරෙක් හැටියට පවත්වා ගත්තා වුණාට, මම සිත ලෙඩ නැතුව පවත්වා ගන්නවා නම් හොඳයි, මට සිත ලෙඩ නැතුව පවත්වා ගන්නට මා උත්සාහ කළ යුතුයි කියලා ඔබ මෙසේ ඔබේ මනස පුහුණු කළ යුතුයි. එතකොට කය රෝගී වුණාට මම සිත නිරෝගීව පවත්වා ගන්නවා කියලා ඔබ ඒ සඳහා වෑයම් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කතාව ඇහුවට පස්සේ ගොඩාක් සතුටක් ඇති වුණා. නකුල පිතෘ ගෘහපතිතුමාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහොම සතුටින් එතනින් නික්මුණා. නික්මලා සැරියුත් මහ රහතන් වහන්සේත් එතුමන්ගේ බොහොම ප්‍රියශීලී මහතෙරුන් වහන්සේ නම සැරියුත් හාමුදුරුවන්ගේ චරිතය ගත්තන් පස්සේ නකුල පිතෘ ගෘහපතිතුමාට පමණක් නෙමෙයි බොහෝ ගිහි පැවිදි ජනතාවට උන්වහන්සේගේ චරිතය ප්‍රියයි. උන්වහන්සේ බොහොම ප්‍රියශීලී මුදුමලොක් ගතියති මහා ප්‍රඥාවක් ඇති ඒ වගේම බොහෝම කායගත සතිය පුහුණු කරලා හොඳ සිහිනුවණින් කටයුතු කරන හොඳ සංයමයක් ඇති කාගේත් සිද්දිනාගත්තු මහතෙරුන් වහන්සේ නම. ඉතින් සැරියුත් හාමුදුරුව මුණ ගැහෙන්නට නකුල පිතෘ ගෘහපතිතුමා ගියා. ගිහිල්ලා සැරියුත් හාමුදුරුවන්ට වන්දනා කරාම සැරියුත් හාමුදුරුව අහනවා, ගෘහපතිතුමනි, අද ඔබේ මුහුණ හරිම ප්‍රසන්නයි, හරිම ප්‍රියමනාපයි, බොහොම සතුටින් ඉන්න බවක් පේනවා. බුදුරජාණන් වහන්සේගෙන් හොඳ වටිනා දහම් කතාවක් අහලා වගේ එන්නේ කියලා සැරියුත් හාමුදුරුව සිහිපත් කළා. එතකොට නකුල පිතෘ ගෘහපතිතුමා සිහිපත් කරනවා, ඔව් ස්වාමීනි, මම බුදුහාමුදුරුව ළඟට ගියා, තථාගතයන් වහන්සේ වන්දනා කරලා මම මෙන්න මෙහෙම කිව්වා. කිව්වහම බුදුරජාණන් වහන්සේ වටිනා දහම් කාරණයක් ඒ ධර්මයේ නැමැති අමෘතයෙන් මාව සුවපත් කළා. ස්වාමීනි, මම මෙහෙම කිව්වහම බුදුහාමුදුරුව මට මෙන්න මේ විදිහට උපදෙස් දුන්නා. ආතුර කයක් ඇතත් අනාතුර සිතකින් වාසය කරන්න ඕන. ලෙඩ ඇති කයක් ඇතුව ජීවත් වුණත් ලෙඩ නැති සිතකින් නුඹ වාසය කරන්නට පුහුණු වෙන්න කියලා තථාගතයන් වහන්සේ මට අනුශාසනා කළයි කියලා නකුල පිතෘ ගෘහපතිතුමා සිහිපත් කළා. එහෙම සිහි කලයින් පස්සේ සැරියුත් හාමුදුරුව විමසනවා, ගෘහපතිතුමනි, ඉතින් ඔබ අහගත්තද බුදුහාමුදුරුවන්ගෙන් කොහොමද ශරීරයේ රෝගීව පැවතුනත් සිත නිරෝගීව පවතින්නේ කොහොමද කියලා ඔබ බුදුහාමුදුරුවන්ගෙන් විමසුවද? ඒ වගේම ගත රෝගී වෙනකොට සිතත් රෝගී වෙන්නේ කොහොමද? ගත රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්නේ කොහොමද? මේ කාරණා දෙක පිළිබඳව ඔබට අහන්නට සිහිපත් උනේ නැද්ද බුදුරජාණන් වහන්සේගෙන්? පස්සේ එතනදී ගෘහපතිතුමා කියනවා, ස්වාමීනි, මට ඒක තථාගතයන් වහන්සේගෙන් අහගන්නට බැරි වුණා. ස්වාමීනි, ඔබ වහන්සේ මං ගැන අනුකම්පා කරලා මට ඒක කියා දෙන්න. මම කොච්චර දුර ඈතක ඉඳලා හරි මේ වගේ කාරණයක් විමස ගන්න ඔබ වහන්සේ ළඟට එන්නට කැමති. ඒ නිසා ස්වාමීනි, මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. කොහොමද කය රෝගී වෙනකොට සිතත් රෝගී වෙන්නේ? කොහොමද කය රෝගී වුණත් සිත රෝගී නොවි පවත්වා ගන්නේ කොහොමද කියලා ස්වාමීනි මට මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නට කියලා සැරියුත් හාමුදුරන්ගෙන් ඉල්ලා සිටියේ. එතනදී සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, එහෙමනම් ගෘහපතිතුමනි, මේ කාරණේ අහලා දරාගෙන පුරුදු පුහුණු කරන්න. මෙන්න මෙහෙමයි කය රෝගී වෙනකොට සිත රෝගී වෙන්නේ මෙහෙමයි, කය රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්න මෙහෙමයි කියලා සැරියුත් හාමුදුරුව එතනලා කරුණු පැහැදිලි කළා. එතකොට එහිදී සැරියුත් හාමුදුරුව දේශනා කරනවා, ගෘහපතිතුමනි, සමහර මිනිස්සුයෝ ඉන්නවා මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා නැහැ, ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා නැහැ, උන්වහන්සේලා සමග ඇසුරක් නැහැ, උන්වහන්සේලා මේ ලෝකේ දකින්නේ කොහොමද කියලා උන්වහන්සේලාගේ දර්ශනය, උන්වහන්සේලාගේ දැක්ම, උන්වහන්සේලාගේ දහම පිළිබඳ මොනම දැනුමක්වත් නැහැ. එහෙම ආර්ය ධර්මයේ පිළිබඳව විචක්ෂණ බවක් දැනුමක් නැති අය තමන්ගේ මේ පංචස්කන්ධය ආත්ම වශයෙන්, මම වශයෙන්, මගේ වශයෙන් උපාදාන කරගන්න කියලා අර විෂයාකාර සක්කාය දිට්ඨිය මෙතනදී පැහැදිලි කරනවා. විෂයාකාර කියලා කිව්වේ දැන් පංචස්කන්ධය හැටියට ගත්තාම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් තියෙනවනේ. ඒ පහම හතර ආකාරයෙන් උපාදාන කරගන්න. ඒ කියන්නේ රූපය පිළිබඳව සක්කාය දිට්ඨිය හතර විදිහකට මතු වෙනවා. වේදනාව පිළිබඳවත් හතර ආකාරයෙන්, සංඥාව පිළිබඳවත් හතර ආකාරයෙන්, සංකාරය පිළිබඳවත් සතර ආකාරයකින්, විඥානය පිළිබඳවත් සතර ආකාරයකින්. එතකොට හතරවරක් පහ 20 ආකාරයකින් සක්කාය දිට්ඨිය උපදිනවා. ඒ කොහොමද? දැන් රූපය ගැන හිතනකොට රූපයම ආත්මයයි කියලා හිතනවා. ඒක ක්‍රමයක්. ඊළඟට රූප ආත්මය රූපවත් කියලා. ඒ කියන්නේ ආත්මයයි කියලා එකක් තියෙනවා. ඒක රූපයකින් යුක්තයි. ආත්මය රූපවත් එකක්. රූපී ස්වභාවයෙන් තමයි ආත්මය පවතින්නේ කියලා එහෙම හිතනවා. ඒ දෙවනි ක්‍රමය. ඊළඟට රූපයෙහි ආත්මය දැසගෙන පවතිනවා කියලා හිතනවා. ඊළඟට හතරවෙනි ක්‍රමයේ තමයි ආත්මයෙහි රූපය පවතිනවා කියලා හිතනවා. මෙන්න මේ විදිහට සතරාකාරයක ඉතින් මේවා වචන වශයෙන් මෙහෙම කියනකොට වෙනස් වුණාට සංඥා හැටියට, සිතුවිලි හැටියට, දෘෂ්ටි හැටියට එනකොට ඒවා වෙනස හඳුනා ගන්නට සමහරලාට අපහසු තරම් බොහොම සූක්ෂමයි. එහෙම සූක්ෂම විදිහට අපේ මනසේ සක්කාය දිට්ඨිය එකම කාරණේ පිළිබඳව ඇති වෙන ක්‍රම හතරක්. ඒවා පුංචි වෙනස්කම් තමයි පවතින්නේ. ඒතර සරලව අපි ගත්තොත් මේ රූපය මම හැටියට, මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ, ආත්මය කියලා කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් මේ පංචස්කන්ධය මම හැටියට, ආත්මය හැටියට, සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට හිතන ගතියනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතකොට ඒ තත්වයට අපිපත් වෙන්නේ කොමක් නිසාද? රූපය උපාදාන කරගන්නවා, වේදනා උපාදාන කරගන්නවා, සංඥාව, සංඛාරය, විඥානය දැඩිව උපාදාන කරගන්න නිසා තමයි සත්වයෝ මේ සත්වයේක පුද්ගලයේක ආත්මයක් කියන මේ දෘෂ්ටියට බැසගන්නේ. සරියුත් තාමතුරු පැහැදිලි කරනවා ගෘහපතිතුමනි, සමහර කෙනෙකුට මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා හොඳ වැටහීමක් ඇති කරගෙන නැහැ. එහෙම නැති අය මේ පංචස්කන්ධය පිළිබඳව ආත්ම වශයෙන්, මම වශයෙන්, සත්ව වශයෙන්, පුද්ගල වශයෙන් දැඩිව උපාදාන කරගන්නවා. එහෙම උපාදාන කරගත්තු කෙනාගේ රූපයට යම්කිසි වෙනසක් සිද්ධ වෙනකොට, දැන් රූපේ යම් යම් වෙනස්කම්, රූප කියලා කියන්නේම වෙනසකට භාජනය වෙන නිසානේ. රූපපතීති රූපං, වෙනස් වෙන නිසා, කැඩෙන බිඳෙන නිසා මේ රූපයයි කියලා හඳුන්වනවා. එතකොට මේ ශරීරයේ ස්වභාවය තමයි, රූපයේ ස්වභාවය තමයි කැඩෙන බිඳෙන පළුදු වෙන ගතිය. දැන් රූපය මම හැටියට, රූපය මගේ හැටියට, රූපය මගේ ආත්මය හැටියට හිතාගෙන ඉන්න කෙනාට රූපේ පොඩි හරි වෙනසක් සිද්ධ වුණාම ගොඩක් අමාරුයි. ඒ අමාරු රූපයට නෙමෙයි, සිතට. ඇයි? සිතින් ඒක දැඩිව උපාදාන කරගෙන තියෙනවනේ, දැඩිව අල්ලගෙන තියෙනවනේ. එතකොට ඒ අය කල්පනා කරන්නේ මට කිසි වෙනසක් නැතිව මගේ රූපේ හැමදාම එක වගේ තියෙනවනම් හොඳයි, මගේ කයට කිසි අන්තරායක් නොවී පවතිනවනම් හොඳයි, එතන හැමදාම ශක්තිමත්ව තියෙනවනම් හොඳයි. පින්නතුනේ වයස්ගත වුණා වුණත් මේ නෑතකදිත් එක මහත්මියක් සමග කතා කරනකොට එතුමිය කියනවා, හඳුනේ දැන් මට වයස මෙච්චරක් වෙනවා, හැබැයි එච්චර වයසයි කියලා මගේ මනසට කොහොමවත් දැනෙන්නේ නැහැ. ඉතින් මං කිව්වා ඕකම තමයි තියෙන ගැටලුව. අපේ කය වයසට ගියා වුණාට අපේ සිත ඒක පිළිගන්න, තේරුම් ගන්නට සූදානම් නැහැ. දැන් පින්නතුනේ සමහර කෙනෙක් ඉන්නවා කය කොච්චර වයසට ගියා වුණත් හොඳ ශක්තිමත් සිතකින් ජීවත් වෙනවා. ඒක වරදක් නෙමෙයි. වරද වෙන්නේ කොමක්ද? කය වයස්ගත වෙනවා, හුඟක් දුර්වල වෙලා, හැබැයි ඒ කයෙහි දුර්වලකම පිළිගන්න ලෑස්ති නැහැ. තාම මනස නිකන් සෙල්ලක්කාර විදිහට, අර අවුරුදු 18ක 20ක 25ක තරුණයෙකුගේ මනස වැඩ කරන විදිහට තමයි ඇලීම්, බැඳීම් වලට, ඒ වගේම හැඟීම් වලට වහල් වෙලා බොහොම ලාමක විදිහට තමයි ඉන්ද්‍රිය පිනවන්නට හැම විටම කල්පනා කරන්නේ. ඉතින් ඒ වගේ අය කියන්නේ මගේ කය මහලු වුණාට, මම කයින් වයසට ගියාට මගේ හිත තාම තරුණයි. එතකොට ඒක මිනිස්සෙක් හැටියට සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි, සතුටු වෙන්න පුළුවන් ප්‍රකාශනයක් නෙමෙයි. කියන්නේ කය වයසට යද්දී හිත තරුණයි කියන එකෙන් අදහස් කරන්නේ අර තරුණ වයසේ වගේ බොහෝම ඇලීම් බැඳීම් වලින් යුක්තයි, හැඟීම් වලට වහල් වෙන ගතියෙන් යුක්තයි, ඒ හැඟීම් තෘප්තිමත් කරගන්න ඉන්ද්‍රිය පිනවන්නට නිතර දේවල් හොයන ස්වභාවයෙන් යුක්තයි, ඒවා පසුපසම කාමච්ඡන්දේ පසුපසම හඹා යන ගතියෙන් යුක්තයි. ඒ නිසා මම කය කොච්චර වයසට ගියා වුණත් ඒක ගණන් ගන්නෙ නෑ, මම හිත තරුණ විදිහට පවත්වාගෙන යනවා කියන ඒ අදහසින් නම් ඒ ප්‍රකාශනය කරන්නේ. ඒක එච්චර උසස් ප්‍රකාශනයක් නෙමෙයි, ඒක උසස් කියමනක් නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් කියනවා නම් මගේ ශරීරයේ රෝගී වුණාට මම මගේ සිත ශක්තිමත්ව තියාගෙන ඉන්නවා, මගේ හිත මම දුර්වල කරගන්නේ නැහැ, කය දුබල වුණාට හිත මගේ ශක්තිමත්, කය වයසට ගියාට මගේ හිත බොහොම ප්‍රභාමත්, බොහොම තරුණ ජවයෙන් යුක්තයි මගේ සිත. ඒ අර්ථයෙන් කියනවා නම් මගේ කය වයසට ගියා වුණත් හිත තරුණයි කියලා කියනවා නම් එහි ඇති වරදක් නැහැ. හැබැයි තරුණයි කියන වචනේ ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ අර ලාමක හැඟීම් බර ගතියට තමයි හුඟක් දෙනා ඒක පාවිච්චි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් උපදෙස් දෙනවා, කය දුර්වල වුණාට සිත දුර්වල නොවී පවත්ව ගන්න ඕන. කය වයස්ගත වුණාට සිත දුබල වෙන්නට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒක අවශ්‍යයි. ඒ නිසා මේ සාමාන්‍ය ලෝකයා කරන ප්‍රකාශනයේ සහ මේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රකාශනය අතර වෙනස අපි තේරුම් ගන්නට ඕන. එහෙම නැති වුණොත් අර බුදුහාමුදුරුවෝත් එහෙනම් දේශනා කරලා තියෙන්නේ කය වයසට ගියා වුණත් හොඳට හිත තරුණ විදිහට පවත්ව ගන්නයි කියලා, එහෙම වැරදි අදහසක් යන්න පුළුවන්. එහෙම නැත්තම් එතකොට ඒ එහෙම වැරදි අදහස් එන්නෙම සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා අර ආර්ය ධර්මයේ පිළිබඳව වැටහීමක් නැති අයට. එතකොට බුදුදහම කියන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු ධහම, රහතන් වහන්සේලා අවබෝධ කරගත්තු ධහම, ආර්යයන් වහන්සේලා මේ ජීවිතේ ලෝකේ දකින විදිහ හුඟක් දෙනා තේරුම් අරගෙන නැහැ. පින්නතුනි ආර්යයන් වහන්සේලාගේ ධහම කියලා මෙතන විශේෂත්වයෙන් සලකන්නේ ඇයිද? ආර්යයන් වහන්සේලා ලෝකේ දකින්නේ සාමාන්‍ය ප්‍රතඥයෝ දකින හැටියට නෙමෙයි. දැන් මේ පසුගිය දිනකත් අපි ධර්මදේශනාවකදී මේ කාරණේ පැහැදිලි කළා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දුක කියන කාරණේ ගන්න. දුක්ඛ කියලා කිව්වෙන් පස්සේ ප්‍රතඥයෝ දුක්ඛ කියලා හඳුනාගන්නේ දුක්ඛ වේදනාව. අමාරුව, කැක්කුම, පීඩාව, අපහසුව, කර්කශ බව, අප්‍රසාදනීය හැඟීම තමයි දුක්ඛ හැටියට ප්‍රතඥය හඳුනාගන්නේ. ආරණ වහන්සේලා දුක දකින්නේ එහෙම නෙමෙයි. ආරණ වහන්සේලා කටුක වූ වේදනාවක් දුක්ඛ හැටියට දකිනවා, සුඛ වේදනාවක් දුක්ඛ හැටියට දකිනවා. එතකොට බාහිර දේ දුක්ඛ හැටියට දකිනවා, අභ්‍යන්තර දේ දුක්ඛ හැටියට දකිනවා, අකුසලයක් දුක්ඛ හැටියට දකිනවා, කුසලයක් දුක්ඛ හැටියට දකිනවා. සබ්බේ සංඛාරා දුක්ඛා, සියලු සංස්කාරයෝ දුක්ඛ ධර්මයෝ කියලා ආරයන් වහන්සේලා දකිනවා. එතකොට ප්‍රතඥයා කටුක වේදනාව දුක්ඛ වේදනාව පමණක් දුක්ඛ හැටියට දකිනවා, ආරයන් වහන්සේලා සුඛය දුක්ඛ හැටියට දකිනවා. ඒකයි ආර්ය දර්ශනයේ තියෙන විශේෂත්වය. එතකොට කොහොමද සුඛය දුක්ඛ හැටියට දකින්නේ? වේදනාව නිසා නෙමෙයි. දැන් ලෝකයා දුක හඳුනාගන්නේ වේදනාවෙන්, ආරයන් වහන්සේලා දුක හඳුනාගන්නේ දුකට අදාළ ලක්ෂණ වලින්. ඒක වේදනාවක් වුණත් කමක් නැහැ, සංඥාවක් වුණත් කමක් නැහැ, සංකාරයක් වුණත් කමක් නැහැ, විඥානයක් වුණත් කමක් නැහැ, රූපයක් වුණත් කමක් නැහැ, ළඟ තියෙන එකක් වුණත් කමක් නැහැ, දුර තියෙන එකක් වුණත් කමක් නැහැ. දුක්ඛ ලක්ෂණ එහි ප්‍රකට වෙනවා නම් එය දුක්ඛ ධර්මයක් කියලා ආර්යයන් වහන්සේලා හඳුනනවා. එතකොට මොනවද දුක්ඛ ධර්මය? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. ඒ කියන්නේ සංකත ලක්ෂණය. ඊළඟට දෙවැනි එක විපරිණාම ලක්ෂණය, වෙනස් වෙන ගතිය. එක විදිහකට පවතින්නේ නැහැ. විපරිණාම ලක්ෂණේ යමක තියෙනවනේ ඒක දුක්ඛ ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සංකත ලක්ෂණය තියෙනවනේ ඒක දුක්ඛ ධර්මයක්. අර තුන්වෙනි කාරණය තමයි පීලන ලක්ෂණය, පීඩාකාරී බව. ඒ පීඩාකාරී බව තමන්ගේ මනසට දැනුණත් නොදැනුණත් යම් තැනක පීඩනයක් තියෙනවා නම් එතන දුක්ඛ ධර්මයක්. ඊළඟට සන්තාප ලක්ෂණය හතරවෙනි එක. එතකොට මෙන්න මේ කියන කාරණා සංකත, විපරිණාම, පීලන, සන්තාප කියන ওই ලක්ෂණ තියෙනවා නම් ඒක සුඛයයි කියලා හැඳින්නුවත්, දුක්ඛයයි කියලා හැඳින්නුවත්, වේදනාව කියලා හැඳින්නුවත්, රූපය කියලා හැඳින්නුවත්, මොන නමින් හැඳින්නුවත්, ඒක කුසලයක් කියලා හැඳින්නුවත්, අකුසලයක් කියලා හැඳින්නුවත්, කවර නමකින් හැඳින්නුවත්, මේ කියන ලක්ෂණ පවතිනවා නම් ඒවා දුක්ඛ ධර්මයෝ කියලා ආරයන් වහන්සේලා දකිනවා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ප්‍රතඥ ලෝකයා ලෝකය දකින විදිහට නෙමෙයි ආරයන් වහන්සේලා දකිනවා. ප්‍රතඥයා ලෝකය දකින වැරදි විදිහ නිසා, වැරදි සංඥා නිසා, වැරදි සංකල්ප නිසා, වැරදි දෘෂ්ටි නිසා, වැරදි චින්තනය නිසා තමයි ප්‍රතඥ සත්වයාගේ මනසේ ඇලීම් ගැටීම් ආදී උත්සන්න වෙන්නේ. මොකක්ද ඇලීම් ගැටීම් මතුවෙන්න හේතුව? අවිද්‍යාවයි. ඒතර අවිද්‍යාව කියන්නේ පවතින ස්වභාවය පවතින ආකාරයෙන් දැක ගන්නට දක්ෂ නැතිකම. ඒබඳු දැක්මක් නැහැ. ඒබඳු ආලෝකයක් මනසේ පහළ වෙලා නැහැ. ඒබඳු චින්තනයක් නැහැ. ඒබඳු දෘෂ්ටියක් දියුණු කරලා නැහැ. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම වැරදි විදිහට, වැරදි දෘෂ්ටි, සක්කාය දිට්ඨියෙන් පටන් ගත්තාම විවිධ මිත්‍යා දෘෂ්ටීන්ගෙන් මනස ආවරණය වෙනවා. අවිද්‍යාවෙන් පටන් ගත්තාම විවිධ ක්ලේශයන්ගෙන් සිත කෙලසෙනවා. එතකොට එබඳු පුද්ගලයා තම තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව, දැනුගත් කාරණා වලට අනුව, එහෙම නැත්නම් ඇබ්බැහි වලට අනුව, හැඟීම් වලට අනුව මේ වගේ කාරණා මත තමයි ලෝකය පිළිබඳව දකින්න, තීරණ ගන්නට පෙළඹෙන්නේ. හැබැයි ආරණ්‍ය වහන්සේලා තමන්ගේ රුචි අරුචිකම් අනුව නෙමෙයි, තමන් කැමති විදිහට නෙමෙයි, තමන් ඉගෙනගත්තු විදිහට නෙමෙයි, තමන්ගේ ඇබ්බැහි අනුව නෙමෙයි, තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා නෙමෙයි ලෝකය දකින්නේ ධර්මානුකූලව. මොකද්ද ධර්මානුකූලව දකින්නවා කියන්නේ? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් ලෝකය දකින්නට උන්වහන්සේලා පෙළඹෙනවා. ඒ නිසා ඒ ආර්යයන් වහන්සේලා ලෝකය දකින විදිහ තමයි ආර්ය දර්ශනය. ඒ ආර්ය දර්ශනය පිළිබඳව පැහැදිලි කරන ධහම තමයි ආර්ය ධර්මය කියලා කියන්නේ. එතකොට ඒ ආර්ය ධර්මය අහලා තියෙනවා නම් තමයි තමන්ගේ ජීවිතයට පැමිණෙන යම් යම් දුක් පීඩාවන් නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. පින්නතුනේ දැන් මේ කාරණය අපිට හුඟක් හොඳට පැහැදිලි වෙනවා. දැන් ওই විදේශ රටවල හිම ධර්ම දේශනාවලට ගිහාම ඒ සමහර අය ලංකාවේ දීර්ඝ කාලයක් ඒ අය දහම් පාසල් ගිහිල්ලා බුදුදහම ඉගෙනගෙන පිට රටවල යම්කිසි රැකියාවක් කරන්නට ගිහිල්ලා දැන් දූ දරුවෝ හදාගෙන රැකී ආරක්ෂා කරගෙන ඔහොම ඉන්නකොට ජීවිතයේ සමහර වෙලාවට මධ්‍යම වයස හෝ පශ්චිම වයසට එනකොට තමයි ඒගොල්ලෝ කියන්නේ හාමුදුරනේ අපි දහම් පාසලුත් ගිහින් තියෙනවා. එතකොට අපි ඉස්කෝලේ ගිහිල්ලා බුද්ධාගම ඉගෙනගෙනත් තියෙනවා. අපි නොඑක් ධර්මකාරණ ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒවා මෙච්චර වැදගත් කියලා අපිට දැනিলা තිබුණෙත් නෑ, අපිට මතක තිබුණෙත් නෑ. හාමුදුරනේ මේ වගේ මේ දුරු රටකට ඇවිල්ලා විවිධ ප්‍රශ්න අර්බුදවලට මැදි වෙනකොට තමයි අපිට ධහමේ වටිනාකම තියෙන්නේ. එතකොට ඒ ධර්ම කරුණු අහනකොට තමයි අපි කලිනුත් අහලා තිබිච්ච නේද, ඇයි අපි මේවා ගැන හිතුවේ නැත්තේ, අපිට මේවා මෙච්චර හොඳට දැනিলা තිබුණේ නෑ නේද. එතකොට කුඩා කාලේ අපිට ධම් කරුණු අහන්න ලැබුණාම ඒක වටහා ගන්න පුළුවන් අයත් ඉන්නවා. වෙනතුනේ සමහරු 7 අවුරුදු වයසෙන් රහත් වෙලා තියෙනවා. එතකොට කය තාම වැඩෙන මට්ටමේ තිබුණාට අවුරුදු 7ක වයස කියලා කියන්නේ සාංශාරික හුරුවක් තියෙනවා නම් විඥානය තුළ ඒ සසර හුරුව ප්‍රඥාව පාරමිතාවන් අවදි වෙන්නට පුළුවන් සම්දිස්ථානයක් තමයි 7 අවුරුදු වයස කියලා කියන්නේ. ඒ නිසා සමහර සසර හුරුව තියෙන අය අවුරුදු 7ෙදිත් මේ ආර්ය ධර්මය අවබෝධ කරනවා. හැබැයි සමහරුන්ට අවුරුදු 57ක් 107ක් වුණත් සමහරලාට මේ ධර්ම වැටහෙන්නේ නැහැ පිටුනේ. ඒ කුමක් නිසාද? කය වයසට ගියාට සිත ආර්ය ධර්මයෙන් පුහුණු වෙලා නැතිනම්, ආර්ය ධර්මයේ පිළිබඳව ප්‍රගුණ කරලා නැතිනම් ඒ අයට ඒ දර්ශනේ මතුවෙන්නේ නැහැ. එහෙම දැක්මක් අවදි වෙන්නේ නැහැ. එහෙම ඒ විදිහට දකින්න පුරුදු වෙලා නැහැ ඒව සම්බන්ධව. එහෙම හිතන්න පුරුදු වෙලා නැහැ. එහෙම කල්පනා කරන්න පුරුදු වෙලා නැහැ. ඉතින් ඒ නිසා සමහර අය පිටරටවලදී අපිට මුණ ගැහෙනවා, හාමුදුරනේ දැන් තමයි අපිට මේ ධර්මයේ වැටහෙන්නේ, ඇත්තටම අපේ ධහම කොච්චර වටිනවද කියලා හිතෙනවා. මේ ප්‍රශ්න ගැටලු මතුවෙනකොට ඒ ධහමෙන් අපිට තියෙන පිහිට පිලිසරණ රැකවරණය, ඒකෙන් තියෙන සහනය මෙපමණයි කියලා කියන්නට බෑ. එතකොට එතෙන් පටන් ඒ අය හුඟා ධර්මයට නැඹුරු වෙනවා. දැන් බුදුදහම පිළිබඳව යම්කිසි මූලික දැනුමක් නැති පුද්ගලයෙකුට ජීවිතේ ප්‍රශ්නයක් ඇති වුනහම ඒගොල්ලෝ මත් පැම්බොන්න, මත් කුඩු වලට, ඊළඟට සියදිවි නසා ගන්නට පෙළඹෙනවා. බුදුදහම පිළිබඳව යම්කිසි දැනුමක් මූලික ඒවා අහලා හිතලා තියෙන කෙනාට ඒ ප්‍රශ්නෙම මතු වුනහම ඒ තැනත්තා මත් පැනට යොමු වෙන්නෙත් නෑ, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නෙත් නෑ, දිවි නසා ගන්නෙත් නෑ, ධර්මානුකූලව ඒ ප්‍රශ්නේ දිහා දකින්නට උත්සාහ කරනවා. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන්, ඉතින් බෞද්ධයෝවත් කොච්චර මත් පැන් වලට, මත් කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙනවද, කොච්චර දිවි නසා ගන්නට පෙළඹිලා තියෙනවද? පින්නතුනේ බෞද්ධ කියලා නමට කිව්වට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. බෞද්ධ පෞලක උපන්න පමණට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ ආර්ය ධර්මයේ පිළිබඳ කෝවිද භාවය, ආර්ය ධම්මස්ස කෝවිදෝ. එතකොට ආර්ය ධර්මයේ පිළිබඳ කෝවිද භාවය කියලා, කෝවිද කියලා කියන්නේ දක්ෂ භාවය. ඒ තථාගතයන් වහන්සේ, මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා ලෝකේ දකින්නේ කොහොමද, විවරණේ කරන්නේ කොහොමද, ජීවිතේ දකින්නේ කොහොමද, පංචස්කන්ධය දිහා බලන්නේ කොහොමද, ඒ දැක්ම පිළිබඳව නිවැරදි වැටහීමක්, ඒ පිළිබඳව ප්‍රඥාවක්, ඒ පිළිබඳ දක්ෂතාවයක් තියෙන කෙනා කවදාවත් ජීවිතයේ ගැටලු ප්‍රශ්න මතුවෙනකොට, යථාර්ථයේ මතුවෙනකොට අර වගේ තීරණයකට එළඹෙන්නේ නැහැ පින්නතුනේ. ඒ තැනැත්තාට තමන්ගේ බිරිඳ හිමි වුණා කියලා, සැමියා හිමි වුණා කියලා, බිරිඳ වෙන කෙනෙක් එක්ක ගියා කියලා, සැමියා වෙන කෙනෙක් එක්ක ගියා කියලා, එතකොට දරුවා කාලේ මිය ගියයි කියලා, තමන්ට ලෙඩ දුක් හැදුනයි කියලා, ඊළඟට තමන්ට අන්නයි චෝදනා කළයි කියලා, නිග්‍රහ කළයි කියලා, රස්සාව නැති වුණයි කියලා, බලාපොරොත්තු කඩ වුණයි කියලා, මේ වේදී ඒතනත්තා මත්පැනට හෝ මත්කුඩුවලට හෝ දිවිනසා ගන්නට හෝ පෙළඹෙන්නේ නැහැ. ඇයි ඒ? ඒතනත්තා ආර්ය ධර්මයේ ගැන අහලා තියෙනවා විචක්ෂණය. මොකක්ද මේ දුක? බුදුහාමුදුරුව පැහැදිලි කරනවා යම් පිච්චං නලබති තම්පි දුක්ඛං, කැමති දේ නොලැබීම දුක්ඛං. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියංගෙන් වෙන්වීම දුක්ඛං. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය අරමුණු සමග මුසුවීම දුක්ඛං. මේවා ලෝකේ අපට හමු වෙන අෂ්ටලෝක ධර්මයන්ටම අදාළ වෙන, අපේ තෘෂ්ණා උපාදානයේ නිසා අපි පීඩාවට පත් කරන දුක්ඛ ධර්මයන් හැටියට තථාගතයන් වහන්සේලා, ආරයන් වහන්සේලා කල්ැතුවම දැකලා දේශනා කරලා තියෙනවා. එහෙනම් මේක මේ මට විතරක් වෙච්ච එකක්වත්, ඒ වගේම මේ පිළිබඳව මම කනගාටුුණයි කියලා දිවිනසා ගත්තයි කියලා මේ ප්‍රශ්න කන පිට හැරෙන්නේ නැහැ. ඒ තමයි යථාර්ථය. ඉනිසයි යථාර්ථයට මුහුණ දෙන්නට, ඔරොත්තු දෙන්නට මම පුහුණු වෙන්නට ඕනේ කියන මේ අවබෝධය, මේ විශ්වාසය, මේ ශක්තිය තමන් තුළින් අවදි වෙනවා. පින්නතුනේ අපි නිතරම ධර්මදේශනාවලදී කියා දෙන කාරණයක් තමයි හුඟා දෙනා ධර්මයේ ඇසුරු කරනවා කියලා මූලික ප්‍රාථමික වැඩ ටිකක් කරනවා. මොනවද ප්‍රාථමික වැඩ කියන්නේ? අකුසලයෙන් වැළකීම සහ කුසල් කිරීම. එතකොට ඔය දෙක තමයි මේ ප්‍රතිපදාවේ ප්‍රාථමික පියවර දෙක. බුදුහාමුදුරු සියලු බුදුවරු දේශනා කරලා තියෙන දේශනාවේ සබ්බ පාපස් අකරණං, පාපයෙන් අකුසලයෙන් වළකින්න, කුසලස්ස උපසම්පදා, කුසලය සම්පාදනය කරන්න. ඔය තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ මූලික පියවර දෙක. හැබැයි තුන්වෙනි පියවර තමයි අපට හුඟක්ම වැදගත් වෙන්නේ, සචිත්ත පරියෝධපන, සිත පිරිසිදු කරන්න. කොහොමද? පඤ්ඤාය පරිසුජ්ජති, ප්‍රඥාවෙන් ලෝක ධර්මයන් අවබෝධ වෙන තරමට ආරයන් වහන්සේලා ලෝකේ දැකපු හැටි, ආරයන් වහන්සේලා ලෝකේ පිළිබඳව හිතපු හැටි, ආරයන් වහන්සේලා ජීවිතය ගැන, පංචස්කන්ධය ගැන, සසර ගැන, නිවන ගැන දැකපු දැක්ම, ඒ දහම කෙබඳුද කියලා අහනකොට, විමසනකොට, ප්‍රගුණ කරනකොට තමයි අපිට ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ඇති වෙන්නේ. ඒවා පිළිබඳව ගැටීමකට ලක් වෙන්නේ නැතිව, තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නෙත් නැතිව, ඒවා පිළිබඳ උදාසීන වෙන්නෙත් නැතිව මේ ජීවිතයේ යථාර්ථය දකින්නට අපේ ප්‍රඥාව අවදි වෙන්නේ. ඒතකොට ඒක තමයි මේ ප්‍රතිපදාවේ ගැඹුරු පියවර. ඉතින් අද හුඟක් දෙනා අර ප්‍රාථමික පියවරෙන්ම නවතිනවා හැරෙන්නට, ඒ ගැඹුරු පියවරට අවතීර්ණ වෙන්නට හිතන්නේ නැහැ. ඉතින් සරියුත් හාමුදුරුව මෙතෙන්දී නකුල පීතෘ ගෘහපතිතුමාට පැහැදිලි කරනවා, ගෘහපතිතුමනි ප්‍රතිපදා දෙකක් තියෙනවා. එකක් තමයි රෝගී කය ඇතිව සිතත් රෝගී කරගන්නෝ, අනික් ප්‍රතිපදාව තමයි කය රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්න. එතකොට දැන් සරියුත්තාන මේ මුලින් පැහැදිලි කරන්නේ අර පළවෙනි ප්‍රතිපදාව, කය රෝගී වෙනකොට සිතත් රෝගී කරගන්න. ඒ කොහොමද? ගෘහපතිතුමනි, මේ රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාණය මමත්වයෙන් ගන්නවා. මේ තමයි මම. එහෙම නැත්නම් මේ රූපය මගේ, මේ වේදනාව මගේ, මටයි මේ වේදනාව දැනුනේ, ඒ මගේ වේදනාව. ඊළඟට සංඥාව, මේ මගේ සංඥා. සංඥා කියලා කියන්නේ නොයෙක් දේවල් හඳුනා ගන්න සටහන්. ඒතර භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවා නම් ඒ සංඥා ගොඩක් තමයි අපි ගොඩ ගහගෙන තියෙන්නේ. විවිධ විෂයන් අපි දැන ඉගෙනගෙන තියෙනවා කියලා කියන්නේ ඒ විෂය පිළිබඳ සංඥා සටහන් තමයි අපි බහුල කරගෙන තියෙන්නේ. ඒතර එහෙම බහුල කරගත්තාම මං උගතෙක්, මං දැනුමත් කෙනෙක්, මට මේ භාෂා පුළුවන්, මෙච්චර විෂයන් මම දන්නවා, මෙච්චර ශාස්ත්‍රයන් දන්නවා. මේ විදිහට තමන් දන්නා දේ පිළිබඳ ඒ සංඥා ස්කන්ධයම උපාදාන කරගන්නවා. එයම මම හැටියට, එයම මගේ හැටියට, එයම තමන්ගේ ආත්මයේ හැටියට වරදවා වටහා ගන්න. වටහා ගත්තහම තමන්ගේ සංඥාවලට පළුද්දක් වෙනකොට, තමන්ගේ දැනුගත්කම් වලට අභියෝගයක් වෙනකොට, තමන් දැනගෙන ගත්ත දේවල් අමතක වෙනකොට, මතකේ ගිලිහිලා යනවා. ඒකට හරිය අමාරුයි තමන්ට. ඇයි? ඒවා දෘෂ්ටි වශයෙන් උපාදාන කරගෙන මමත්වයෙන් දැඩිව ග්‍රහණය කරා. ඒතර සරියුත් හාමුදුරුව දේශනා කරනවා, ගෘහපතිතුමනි, රූපය මමත්වයෙන් ගත්තු කෙනාට, රූපය උපාදාන කරගත්තු කෙනාට, රූපය ආත්ම වශයෙන් ගත්තු කෙනාට රූපය වෙනස් වෙනකොට හරියට අමාරු වෙනවා. අමාරු වෙන්නේ රූපයට නෙමෙයි සිතට. ඇස් දෙක පෙනීම අඩු වෙනකොට මනසින් හරියට තැවෙනවා. කන් දෙක ඇහිම අඩු වෙනකොට හරියට දුක් වෙනවා. අතපය වාරු නැති වෙනකොට, එතකොට මතකයේ ගිලිහෙනකොට එයයි හරියට මානසිකව පීඩා විඳිනවා. මානසිකව පීඩා විඳිනවා පමණක් නෙවෙයි පින්නතුනේ. එහෙම වයසට යනකොට ඒ තමන්ගේ පීඩාව අනුන් පිටින් පටවන්නටත් උත්සාහ කරනවා. එතකොට ඒ අපේ වැරද්දක් නෙමෙයි අනුන්ගේ වැරද්ද. මගේ ඇස් දෙක පේන්නේ නැති එකට ඉතින් අනිත් අය තමයි වැරදිකාරයෝ. ඒගොල්ලන්ට තමයි කෑ ගහන්නේ. මගේ කන් දෙක ඇහෙන්නේ නැති එකට අනුන්ට තමයි දොස් කියන්නේ. ඒතර තමන්ගේ අතපය වාරු නැති එකට අනිත් අයට තමයි චෝදනා කරන්නේ. තමගේ මතකයේ ගිලිහෙන එකට දේවල් මතක නැති එකට මේ විදිහට සමහර කෙනෙක් වයස්ගත වෙනකොට හරීම බොළඳ විදිහට කටයුතු කරනවා. ඇයිද මේ පංචස්කන්ධේ උපාදාන කරගෙන තමන් උපාදාන කරගත්තු රූපය මමත්වයෙන් අරගෙන ආත්ම වශයෙන් අරගෙන දෘෂ්ටි වශයෙන් අරගෙන මහා ශක්තිමත් කෙනෙක් වගේ මට ඕන දෙයක් කරන්න පුළුවන් මට මෙච්චර හයිය තියෙනවා මම ඔය කාගේවත් උදව් උපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ වැඩ ටික මම තනියෙන් කරගන්නවා මට කාගේවත් උදව් ඕනෙත් නැහැ දැන් මෙහෙම කියන්නේ ඇයි මේ මම කියලා හඳුනාගන්නේ ඇයි කාවද මේ කය දර කයට මට මෙච්චර හයිය තියෙනවා මට මගේ වැඩ කරගන්න පුළුවන් තනියෙන් මට කාගේවත් උදව් උපකාර ඕන නැහැ මං කාගෙනවත් බලාගෙන ඉන්නේ නැහැ එහෙම කියගෙන පංචස්කන්ධයේ විශේෂයෙන් මේ රූපය මේ කය මමත්වයෙන් සත්ව වශයෙන් පුද්ගල වශයෙන් ආත්මීය වශයෙන් උපාදාන කරගෙන හිටපු තැනත්තට කය දුබල වෙනකොට තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි වෙනකොට අනිත් අයගේ උදව් උපකාර අපේක්ෂා කරන තැනට වැටෙනකොට ඒ ඇති කරගෙන තිබිච්ච අභිමානය කඩා වැටෙද්දී තමන් උකටලි වෙනවා තමන් දුක් වෙනවා ඒ විතරක් නෙමෙයි අනිත් අය පිළිබඳවත් නොයෙකුත් චෝදනා කරන්නට ගැටෙන්නට ලෝකයත් එක්ක හැපෙන්නට ඒ තමන්ගේ දෝමනස්යම පාදක කරගන්න. ඒ නිසා සමහර අය වයසට යනකොට ඇසුරු කරන්න හරිම අමාරුයි. සමහරු වයසට යනකොට හරියට කුපිත වෙනවා. හරියට ගැටේ. ඊට තව සමහර කෙනෙක් වයසට යනකොට හරියට බලාපොරොත්තු තෘෂ්ණා අපේක්ෂා ඉස්සර එහෙම තිබුණේ නැහැ. දැන් මේ වයස්ගත වෙනකොට ඒවා එන්න එන්න වැඩි වෙනවා. ඉතින් මොකද්ද වෙන්නේ? අර මනසේ හිර කරගෙන තිබිච්ච දුර්වල මනෝභාවයන් කය දුබල වෙනකොට ඉස්මතු වෙලා එනවා. තමන්ට තමන්වවත් ආණ්ඩු මාට්ටු කරගන්නට බැරි වෙනකොට පාලනය කරගන්නට බැරි වෙනකොට ලෝකයේ අන් අය සමග ගැටුම් ඇති කරගන්න. ඒ නිසා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ගෘහපතිතුමනි සමහර අය කය ලෙඩ වෙනකොට හිතත් ලෙඩ කරගන්නවා. අර හිතත් කිලිටි කරගන්නවා. හිත දූෂ්‍ය කරගන්නවා. හිතේ ශක්තිය නැති කරගන්නවා. හිත දුර්වල කරගන්නවා. දැන් මේ කය තමයි ලෙඩ වෙමින් පවතින්නේ. නමුත් ඒ තනත්තා හිතත් රෝගී කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ මහණෙනි නුඹලා මේ කයට සත්කාර කරලා උපකාර කරලා බෙහෙත් හේත් කරලා ප්‍රතිකාර කරලා මේක නඩත්තු කරගත්තට වරදක් නැහැ. හැබැයි මේ කය නඩත්තු කරගත්තොත් ඒ කයේ නිරෝගීකම කයේ පැවැත්ම එක ආත්මයකට පමණක් සීමා වෙනවා. ඒක ඊළඟ ආත්මයකට අරන් යන්න බෑ මේ කය කොච්චර නිරෝගීව තියාගත්තා. මේ කය කොයිතරම් සුවපත්ව පවත්වා ගත්තත් ඊළඟ භවයකට ගෙනියන්න බෑ. නමුත් මහණෙනි නුඹලාගේ සිත නිරෝගීව පවත්වා ගත්තොත්, සිත මනවින් සකස් කරගත්තොත්, සිත මනවින් පුහුණු කරගත්තොත්, ඒ සිතේ නිරෝගී බව මුළු සසර ගමනටම පිහිට පිණිස පවතිනවා. නිවන් දකින්නට ඒ පදනමක් වෙනවා. ඒ නිසා කයත් අපි නඩත්තු කරගන්නට උත්සාහ කරන්න ඕන. කයත් නිරෝගීව පවත්වා ගන්නට හැකි පමණින් අපි වෑයම් කරන්නට ඕන. ඒ නිසා දැන් වයසට ගිහින් තියෙන දැන් ඉතින් වැඩක් නැහැ කියලා අතහැරලා දාලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් අපි ඉක්මනින්ම ඔත්පල වෙලා දුබල වෙනවා. එහෙම කරන්න කියන එක නෙමෙයි. ආහාර පාන ගන්නට ඕන. පුළුවන් හැටියට කය ව්‍යායාම වෙන හැටියට පුංචි පුංචි දේවල් හරි කරලා ඉරියව් පවත්වා ගන්නට ඕන. ඊළඟට අවශ්‍ය විදිහට කය පිරිසිදු කර ගන්නට ඕන. මේ හැම දෙයක්ම අවශ්‍යයි. හැබැයි මේ සියල්ල කරන අතරතුරේ මේ රූපය මේ කය මම හෝ මගේ හෝ ආත්මය හෝ නොවේ කියන කාරණය නුවණින් තේරුම් අරන් කටයුතු කරන්න ඕන. එතකොට වේදනාව තමන්ට දැනෙන දැන් ඉස්සර කය හොඳ මට්ටමට තියෙනකොට ශක්තිමත්ව තියෙනකොට තමන්ට දැනුණු සුඛ වේදනාවන් දැන් ටිකෙන් ටික පිරිහිලා ගිහිල්ලා කයේ ඒ ශක්තිමත් බව ජීව ගුණය අඩු වෙනකොට ඕජා ගුණය අඩු වෙනකොට කයේ තරුණ බව අඩු වෙනකොට තමන්ට දැනෙන සුඛ වේදනාවන් වෙනුවට නිරන්තරයෙන් වාත අමාරු ඒ වගේම සෙම අමාරු විවිධ තැන්වල වේදනාවන් නොයේ පීඩාවන් තමයි බහුල වෙන්නේ. එතකොට මුළු කයම එකම තුවාලයක් වගේ. එකම රෝගයක් වගේ. එකම ලෙඩක් වගේ මුළු කයම Tamanට දැනෙන්න ගන්න. එතකොට සුවෙන් ඉන්නවා කියන අවස්ථාවක් අපට හොයන්නවත් නැති මට්ටමට අපේ මේ කය දුර්වල වෙනකොට විවිධ පීඩාවන් වේදනාවන් මතුවේ. ඉතින් අර වේදනාව උපාදාන කරගෙන එයම මමත්වයෙන් අරගෙන ඉන්න කෙනාට මේ වේදනාවේ වෙනස් වීම හුඟක් හිත නරක කරගන්නට හේතු වෙනවා. හුඟක් සිත් ඇවුල් ඇති කරගන්නට හේතු වෙනවා. ඒකෙන්ම පීඩා විඳිනවා. අනේ මට මෙහෙම වුණානේ. අනේ මම ලෙඩ වෙලානේ. මේක මොකක් හරි භූත දෝෂයක්ද දන්නේ නැහැ. කවුරු හරි කොඩි විනයක් කරලත් දන්නේ නැහැ. මේ ගෙයි දෝෂයක්ද දන්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් දොස්තර මහත්තයා හරියට ලෙඩේ හඳුනගත්තේ නැද්ද දන්නේ නැහැ මොකක් හරි අපලයක්ද දන්නේ නැහැ නොයේ කතන්දර කියමින් නිරන්තරයෙන් සිත් ඇවුල් ඇති කරගන්න. එතකොට අනිත් අයට චෝදනා කරනවා මේ මගේ අසනීප ගැන බලන්නේ මට බෙහෙත් ටිකක් ගෙනත් දෙන්නේ නැහැ මේගොල්ලන්ට මගේ ගැන එච්චර හැඟීමක් නැහැ මම මෙච්චර මේ පීඩාවකින් ඉන්නවා. ඇයි මේ අර වේදනාවම උපාදාන කරගෙන එයම මමත්වයෙන් අරගෙන සුඛ වේදනාව ආස්වාදනීය හැටියට ගන්නවා වගේම දුක්ඛ වේදනාවෙන් අසීමිතව කම්පාවටපත් වෙනවා. ତොර සරියුත්තාමතුර දේශනා කරන ඇයිද එහෙම වෙන්නේ ගෘහපතිතුමනි මේ වේදනාව උපාදාන කරගෙන දෘෂ්ටි වශයෙන් අරගෙන මමය මගේය මගේ ආත්මය ආදී වශයෙන් උපාදාන කරගෙන ඊට පස්සේ සංඥා උපාදාන කරගත්තාම අර තමන්ගේ දැනුම උගත්කම් විවිධ දේවල් තමන් දැඩිව දෘෂ්ටි වශයෙන් අරගෙන ඒවා වෙනසකට භාජනය වෙනකොට ඒවයින් පීඩාවට පත් වෙනවා. ඊළඟට සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා සංඛාර. සංඛාර කියලා කියන්නේ චේතනාව මුල්කට ගත්ත තමන්ගේ යම් යම් සංකල්පන. එතකොට තමන් ජීවත් වෙනකොට විවිධ සංකල්පන තමන් ගැන අනුන් ගැන ඇති කරගෙන ඉන්නවා. එතකොට තමන්ගේ දරුවෝ, තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ ගේ දොර, මගේ යාන වාහන, එතකොට මගේ ව්‍යාපාර මේවෙන් මෙච්චර මෙච්චර දේවල් කරන්න පුළුවන්. නොඑක් දේවල් ලෝකයේ පිළිබඳව මේ ඇති වෙන සංකල්ප උපාදාන කරගෙන ඉන්නවා. එතකොට ඒවා වෙනස් වෙනකොට, ඒවා අනිත් අය ගන්නකොට, ඒවා විපරීත වෙනකොට, විපරිණාමයට ලක් වෙනකොට දැඩි මානසික පීඩනයකටපත් වෙනවා. ඊළඟට විඥානය, චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් ඇති වෙන මේ මනෝභාවයන්, එහෙම නැත්නම් මනස දැඩිව උපාදාන කරගෙන මමත්වයෙන් ගත්ත තැනත්තාට සිතේ විපරීතයන් ඇති වෙනකොට දැඩි දුකකට කම්පාවකටපත් වෙනවා. සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ගෘහපතිතුමනි මේ තමයි කය රෝගී වෙනකොට සිතත් රෝගී වෙන ප්‍රතිපදාව. මොකක්ද ඒ ප්‍රතිපදාව? මේ පංචස්කන්ධේ උපාදාන කරගෙන සක්කාය දිට්ඨියෙන් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න තැනැත්තාට ආර්ය ධර්මයේ පිළිබඳව අහලා දැනුමක්, පළපුරුද්දක්, ප්‍රවීණත්වයක් නැති තැනැත්තා වැරදි විදිහටම පංචස්කන්ධය ගැන හිතමින් ඒ තැනැත්තා දුකටපත් වෙනවා. අර මම මුලින් කිව්වේ දහම ගැන හැඟීමක් වැටහීමක් නැති කෙනා ඒවට විසඳුම් හොයන්න යන්නේ වෙන වෙන පැතිවල. එක්කෝ මත් පැඹනවා, එක්කෝ මත් කුඩු ගන්නවා, එහෙමත් බැරි නම් වස බොනවා. එතකොට ජීවිතේ විනාශ කර ගත්තාම ප්‍රශ්න ඉවර වෙනවා වගේ තමයි හිතන්නේ. අනිත් අයට දොස් කිව්වහම, අනිත් අයත් එක්ක රණ්ඩු වුණාම, ඒගොල්ලෝ සීරුවෙන් හිටියොත් මගේ ප්‍රශ්න निराකරණය වෙයි වගේ තමයි හිතන්නේ. ඇයි ඒ? අර ආර්යයන් වහන්සේලා දකින විදිහට හේතුව ඵලය හරියට තේරුම් අරගෙන නැහැ. දුක්ඛ ධර්මයන්ගේ යථා ස්වභාවය හරියට තේරුම් අරගෙන. ඊළඟට සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ගෘහපතිතුමනි දෙවනි ප්‍රතිපදාව තමයි කය රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්නා ප්‍රතිපදාව. ගෘහපතිතුමනි කොහොමද එහෙම කරන්නේ? මේ ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා තියෙන, ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ පිළිබඳව අහලා තියෙන, දැනගෙන තියෙන, ප්‍රගුණ කරලා තියෙන තැනැත්තා, ආර්ය ධර්මයේ පිළිබඳව කෝවිද වූ, දක්ෂ වූ තැනැත්තා තමන්ගේ ජීවිතය, තමන්ගේ පංචස්කන්ධය දැඩිව උපාදාන කරගන්නට යන්නේ නැහැ. සක්කාය දිට්ඨිය සාංශාරික වශයෙන් තමන්ගේ මනසේ ඇබ්බැහි වෙලා පවතිනවා. නමුත් ඔහු තේරුම් ගන්නට උත්සාහ කරනවා මෙතන මම කියලා, මගේ කියලා, ආත්මය කියලා සත්ව පුද්ගල වශයෙන් ගත හැකි කිසිවක් නැහැ. පින්තුනේ දැන් යම්කිසි රෝගයක් තියෙන කෙනෙකුට ඒ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න බැරි නම් අඩුතරමින් රෝගයේ ස්වභාවය තේරුම් ගත්තොත් ඒක උත්සන්න නොවී පවත්වා ගන්න පුළුවන්. දියවැඩියාව සම්පූර්ණයෙන් සුව කරන්න බැරි වුණත් ඒක තේරුම් ගත්තොත් ඒකෙන්ම මැරෙන්නේ නැතිව උත්සන්න නොවි ඕනනම් අපට පරිස්සමින් කටයුතු කරන්න පුළුවන්. අන්න ඒ වගේ සමහර දුර්වලකම් අපේ මනසේ තියෙන්න පුළුවන්. ඒවා මාර්ගඵල අවබෝධයෙන් තමයි සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ. සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය දුරු වෙන්නේ සෝවන් මාර්ගඥානෙ.
හැබැයි සෝවාන් වෙලා නැහනේ අපි. තවම ඉතින් අපිට සක්කාය දිට්ඨිය තියෙනවනේ. ඒ නිසානේ මෙහෙම හිතෙන්නේ කියලා. ඒකෙම läගල හරියන්නේ නැහැ පින්නතුනේ. තවම සෝවාන් වෙලා නැතිනම් අපි සෝවාන් වෙන්නට නම් ඒ දැක්ම ටිකෙන් ටික දියුණු කරන්න ඕනේ. ඒ නිසා තවම අපි සෝවාන් වෙලා නැහැ කියලා සක්කාය දිට්ඨියට වහල් වෙන එක නෙමෙයි. අර පවතින රෝගය හඳුනාගත්තාම ටිකෙන් ටික ඒක අඩු කරගන්නට පුළුවන් වෙනවා වගේ අපේ මානසික උපාදානයන් දෘෂ්ටීන් අපි හඳුනාගත්තන් පස්සේ මේවා සුදුසු නෑ, මේ ක්ලේශ ධර්මයෙන්ොයි හටගන්නේ, මේ දැඩිව අල්ලා ගැනීම තුලයි මේ පීඩාව ඇති වෙන්නේ කියලා හරියට හඳුනාගත්තන් පස්සේ අපිට ටික ටික මේ දැඩි උපාදානේ ලිහිල් කරලා හුඟක් ජීවිතේ සැහැල්ලුවක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සරියොත් හාමුදුරුව පැහැදිලි කරනවා ගෘහපතිතුමනි, යම්කිසි කෙනෙක් මේ රූපය මම හැටියට, මගේ හැටියට, මගේ ආත්මය හැටියට දැඩිව උපාදානය කරගන්නේ නැතිනම් ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු ප්‍රත්‍යයන්ගේ අභාවයෙන් බිඳී යන ධර්මයක් විපරිණාමයට පත්වීම එහි ස්වභාවයයි කියලා හරියට තේරුම් ගත්තෙන් පස්සේ ඒ ආර්ය ධර්මයට අනුව කය දිහා රූපය දිහා බලන්නට පුහුණු වුණහම ගෘහපතිතුමනි ඒ තැනැත්තාගේ කය දුබල වුණාට ඔහුට සිත් තැවුලක් ඇති වෙන්නේ නැහැ. ඇස් දෙකේ පෙනීම අඩු නැයි කියලා ඔහු දුක් වෙන්නේ නැහැ. කන් දෙකේ ඇහිීම අඩු නැයි කියලා ශෝක වෙන්නේ නැහැ. අතපය වාරු නැතුව ගියයි කියලා, මතකේ ගිලිහිලා ගියයි කියලා අනිත් අයට චෝදනා කරන්නේ. ඒ තැනැත්තා තේරුම් ගන්නවා මෙය තමයි මේ පංචස්කන්ධයේ ස්වභාවය. අපි මුළු සසර ගමනේම එක කයක් ඇතුව නෙමෙයි ඇවිත් තියෙන්නේ. ඒ කය හැකිතාක් හොඳින් පරිහරණය කරන්න උත්සාහ කරනවා. දුර්වල වෙලා එය නඩත්තු කරගන්නම බැරි මට්ටමට දුබල වෙනකොට ඒක අතහැරලා වෙනත් කයක් අල්ලාගෙන තියෙන්නේ. ඉතින් වෙනත් කයක් අල්ලාගන්නේ නැතිව ඉන්න පුළුවන් නම් තමයි හොඳ. ඒක තමයි නිවන් අවබෝධය තුළින් අපි කරන්නට වෑයම් කරන්නේ. නමුත් එතකන් අපි වෙනත් කයක් අල්ලා ගන්නවා. ඒක ධර්මතාවයක්. ඒක තමයි තෘෂ්ණා උපාදානයේ ස්වභාවය. ඉතින් ඒ නිසා මේ සසර ගමන කියලා කියන්නේ එක් කයක් ඇසුරු කරගෙන යන ගමනක් නෙමෙයි. යම් කයකට ආයු කාලයක් තියෙනවා. ඒ දුර්වල වෙනකොට වෙනත් කයක් ඇසුරු කරමිනුයි ඉන් ඔබට මේ සසර ගමන පවත්වන්නේ කියන යථාර්ථය තේරුම් ගන්නා කෙනාට කය දුබල වීම එතරම් සිත් ඇවුලක් මානසික දුක්ඛයක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම වේදනාවන්ගේ ස්වභාවය ඒවා කලින් කලට වෙනස් වෙනවා. කය දුර්වල වෙනකොට සුඛ වේදනාවන් අඩු වෙලා දුක්ඛ වේදනාවන් බහුල වෙනවා. ඊළඟට තමන් විවිධ සංඥා හඳුනාගෙන මතකේ තියාගෙන හිටියට කය දුබල වෙනකොට, ඉන්ද්‍රිය පද්ධතිය දුර්වල වෙනකොට ඒ සංඥා ගිලිහිලා යනවා. උදේ කෑම කෑවද ඇහුවොත් සමහරලාට මතක නැහැ. කෑවේ මොනවද ඇහුවොත් කොහොමවත් මතක නැහැ. එතකොට තමන් හොඳට මේ සමීපව ඇසුරු කරපු අය දැක්කට මුණ ගැහුණට ඒගොල්ලන්ගේ නම මතක් වෙන්නේ නැහැ. අතීතයේ කළ කී දේවල් සිහි වෙන්නේ නැහැ. මෙහෙම අපේ සංඥා ගිලිහෙමින් යනවා. එතකොට මේක හරියට තේරුම් ගත්තු කෙනාට ඒ දුම්නසට කාරණයක් නෙවෙයි, මේ පංචස්කන්ධේ විපරිණාමයයි කියලා තේරුම්ගෙන සිත් ඇහුල් ඇති කරගන්නතුව පවතින්නට පුළුවන්. ඊළඟට සංඛාර, තමන්ගේ විවිධ කල්පනාවන්, තමන්ගේ විඥානය මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය යමෙක් දැඩිව උපාදාන නොකර ගන්නවාද, එය මම හැටියට, මගේ හැටියට, මගේ ආත්මය හැටියට දෘෂ්ටි වශයෙන් දැඩිව ග්‍රහණය නොකරනවාද, මේ ආර්ය ධර්මය අහලා ආර්ය ධර්මයට අනුකූලව තමන්ගේ පංචස්කන්ධේ පිළිබඳව දකින්නට වෑයම් කරනවාද, ගෘහපතිතුමනි, එබඳු තැනැත්තාගේ කය රෝගී වුණත්, වේදනාවන් දුක් සහිත වුණත්, සංඥා වෙනස් වුණත්, සංකල්ප ගිලිහිලා ගියා වුණත්, සිත නොයෙකුත් මනෝභාවයන්ගෙන් එහෙම නැත්නම් විවිධ මනෝභාවයන් සිතට පැමුණුණා වුණත් ඒ සියල්ලක් ධර්මතා හැටියට දකිමින් ඒ වයින් සිත්තවුල් ඇති කරගන්නේ නැතිව සැහැල්ලු සිතින්, නිරෝගී සිතින් පවතින්නට පුළුවන් වෙනවා කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි. ගෘහපතිතුමනි, මේ තමයි කය රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්න ප්‍රතිපදාව කියලා සරියුත් හාමුදුරුව එදා නකුල පීතෘ ගෘහපතිතුමාට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන විශේෂයෙන් අද අපි මේ මාතෘකාව යොදා ගත්තේ මනුකුල සූර්ය මෑණියන්ගේ 93 වෙනි ජන්මදිනයේ මූලික කොටගෙනයි අද මේ ධර්මානුශාසනාව ඉතුමිය විසින් දායකත්වයෙන් දරලා පවත්වන්නේ. ඉතින් තමන්ගේ ජන්මදිනයට මේ බඳු ධර්මදේශනාවක් කරලා බොහෝ දෙනාගේ ධර්මඥානෙ දියුණු කරලා දෙන්නට ඉතුමිය කල්පනා කළා. ඒ නිසා වෘද සමයේ ජීවත් වෙන එතුමියටත් අන් බොහෝ දෙනාටත් ඔබ අපි හැම දෙනාටම ප්‍රයෝජනවත් වෙන මේ නකුල පිතු සූත්‍රය මූලික කොටගෙනයි අද දවසේ අපි මේ ධර්මානුශාසනාව පැවැත්වුවේ. ඉතින් මේ ප්‍රධාන වශයෙන් පැහැදිලි කළේ අපේ කය රෝගී වෙනවා, කය තනිකරම රෝගයක්මයි. ඒ රෝගී කය පරිහරණය කරන යම් කෙනෙක් මොහතකට හෝ මම නිරෝගී කියන අභිමානයට පත් වෙනවා නම් ඒ අනුවණකම පමණයි. නමුත් කය රෝගී වෙනවා කියලා සිත දුබල කරගෙන හරියන්නේ නැහැ. රෝගී කයක් ඇතත් නිරෝගී මනසකින් මම ජීවත් වෙනවා කියලා තථාගත ධර්මය ඇසුරු කරමින්, ඒ ධර්මය ප්‍රගුණ කරමින් ධර්මානුකූලව පංචස්කන්ධය පිළිබඳව සිතන්නට, පත්‍වේක්ෂා කරන්නට මගයි මේ සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කය රෝගී වුණත් සිත නිරෝගීව පවත්වා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පිළියන්දල ගැඩබුවාන පාරේ හත්වන පටුමගේ නොම්බර 403 4 නිවසෙහි පදිංචි නෙල්සි මනකොලසූරිය මහත්මිය විසින් 2020 ජූනි මාස 23 වෙනි දිනට දෙන එතුමියගේ 93 වෙනි ජන්මදිනයේ නිමිති කොටගෙන මේ ධර්මානුශාසනාව පවත්වලා ඒ තුලින් ජනිත වෙන කුසලය මීට වසර 20කට ඉහතදී පරලොව සැපත් ආදරණීය ස්වාමි පුරුෂයාණන්ටත් දෙපාර්ශ්වයේ ආදරණීය මව්පියන් ඇතුළු මිය පරලොවේ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරමින් මේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ තම සැමට දහම් වසන්නට අවස්ථාව සලස්වා දීම, ප්‍රඥාව වැඩෙන ධර්ම දානමේ කුසලය, තමනුත් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන ධර්ම ශ්‍රවණමේ කුසලය, ඒ සියලු කුසල් ලෝසසුන් රක්නා සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. 93 වෙනි ජන්මදිනයේ සමරන නෙල්සී මනුකුල සූරිය මෑණියන් ඇතුළු ඒ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණයෙන් මදව සැලසේවා, දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝ යන්නට එදුණු එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයන් මව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා, ඒ හැම දිනාගෙම භවගමන සුවපත් කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. බුද්ධ ධර්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද, පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද, සිදු කරගත් සියලු කුසල් බලයෙන්ද 93 වෙනි ජන්මදිනයේ සමරන නෙල්සී මනුකුල සූර්ය මෑණියන්ට නිදුක් බව නිරෝගී භාවය සලසේවා, කායික මානසික සුවයෙන් යුක්තව සුවසේ ගුණනුවණ වඩන්නට ඒකාන්තයෙන් වාසනා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.